සාමාන්‍ය සමයේ 18 වන ඉරුදිනට නියමිත සුවිශේෂ පාඩයට අපි සවන් දෙන්නේ. සුවිශේෂක ලූක් තුමන්ගෙන් ලියන ලද දේව වාක්‍යයෙන් කොටසක්. ලූක් තුමාගේ සුවිශේෂයේ 12 වන පරිච්ඡේදයේ 13 වගන්තිය සිට 21 වගන්තිය දක්වා. සමූහය අතරින් එක් තැනැත්තෙක් කතා කොට, ගුරු දේවේනි, මා සමග අපේ උරුමය බෙදා ගන්නට මගේ සහෝදරයාට කිව මැනවයි. උන්වහන්සේට කීහ. උන්වහන්සේ කතා කරමින්, මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත්කලේ කවරෙක්දැයි ඔහුගේ නැසූ සේක. තවද සියලු ආකාර සංහාවලින් සරසම්වන්නට බලාගන්න මනුස්සයෙකුට කෙතරම් දේපල තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැයි ඔවුන්ට වදාළ සේක. උන්වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාළ සේක. එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ ඵලදාව ඇති විය. එවිට ඔහු සිතින් කල්පනා කරමින්, මම කුමක් කරම්ද? මාගේ භවභෝග රැස් කර තබන්නට ඉඩකඩ නැත. මම මෙසේ කරමි. මගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනගා ඒවායේ සියලු ධන ධාන්‍ය රැස්කොට තබා මාගේ පිනක මහත අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ. විවේකසුවෙන් කාවි ප්‍රීති වන්නේ මටම කියා ගනිමි. එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, අඥානය, අද රාත්‍රියේදී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ රැස් කරගත් දෙය කවරෙකුට අයිතිවන්නේ දැයි වදාළ සේක. දෙවියන් වහන්සේ ඉදිරියේ පොහොසත් නොවි තමාටම වස්තු රැස් කරගන්නා අය එවැනිය වදාළ සේක. සීකේශ වාක්‍ය නම් එසේය. හේතුවන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද 18 වන ඉරුදිනට නියමිත සීකේශ පාඨයෙන් අපට මතක් කර දෙනවා, තණ්හාව මනස ජීවිතයේ විනාශයට මුල බව. වස්තු තණ්හාව නිසා ජීවිතේ අපට ලැබිය හැකි උතුම්ම සතුට අපෙන් ගිලිහි යා හැකි බව. බුද්ධ වචනේ සඳහන් වෙනවා ලස්සන ගාථාවක්. තණ්හාය ජායති සෝඛෝ, තණ්හාය ජායති භයං, තණ්හාය විප්පමුත්තස්ස නැති සෝකෝ කුතෝ භයං කියලා. එකෙන් කියවෙන්නේ තණ්හාව නිසා තමයි ශෝකය හටගන්නේ, තණ්හාව නිසා තමයි බය හටගන්නේ. තණ්හාව නැති කෙනාට ශෝකයකුත් නැ, බයක් නැ කියලා. ඇත්තටම ප්‍රියදර සහෝදර සහෝදරියනි, තණ්හාවයි ලෝභකමයි කාසිය දෙපැත්තක් වගේ. හැබැයි මනුසක් දැකීම අපට කියනවා, විනාශයට මුල, අසතුටට මුල, කනගාටුවට මුල, ශෝකයට මුල මේ දේමයි කියලා. තණ්හාවයි කියලා, ලෝභකමයි මසුරුකමයි කියලා. කොහොල්ල ගුලියක් නිසා එනකොටා ගත්ත පවුල් දෙකක් එක අවස්ථාවක වර්තා වුණා. කොහොලක් ගුලියක් කියන්නේ කොස් ගෙඩියක්. කොස් ගෙඩියක් කියන්නේ කොස් ගහක්. සහෝදර දෙන්න එහා වත්තේ මෙහා වත්තේ සඬ දබර කරනවා කොස් ගහක අයිතිය තහවුරු කරගන්න. සමහර වෙලාවට කිසිම වටිනාකමක් නැති වස්තුවක් ඇඳුමක් වෙන්න පුළුවන්, සෙරෙප්පු යෝඩුවක් වෙන්න පුළුවන්, බෑග් එකක් වෙන්න පුළුවන්, ආයුධයක් වෙන්න පුළුවන්. මේ වගේ වටිනාකමක් නැති, ඇතිවි නැතිවි යන දෙයක් නිසා එනකොටා ගන්න මිනිස් සමාජයක් ගැන අපි අහලා තියෙනවා. වස්තුවට තියෙන, දේපලවලට තියෙන, බහණ්ඩවලට තියෙන කෑදරකම නිසා මිනිස්සු හැමදාම අඬනවා. අද සුවිශේෂී අපට හමුවන්නේ මේ වගේ අදහසක්. ජනයා අතරින් කෙනෙක් ස්වාමීන් වහන්සේට කියනවා, එයාගේ උරුමය දීපල බෙදා ගන්න සහෝදරයෙක් එක්කලා ප්‍රශ්නයක් තියෙනවා, මැදිහත් වෙන්න, මගේ කොටස එයා කොටස බෙදලා දෙන්න කියලා. ස්වාමීන් වහන්සේ අහනවා, මිත්‍රය මාව නරුකාරයෙක් කළේ කවුද? දේපල බෙදන්නේ කළේ කවුද? ඊට පස්සේ උන්වහන්සේ පහදලා දෙනවා, තණ්හාවෙන් පරිස්සම් වෙන්න බලා ගන්න, මොකද මිනිස්යාගේ ජීවිතය ඒ පිට නෙමෙයි රඳා පවතින්නේ. එහෙම කියලා උන්වහන්සේ උපමාවක් කියලා පහදලා දෙනවා. ධනවතෙක්ට වතු පිටි තිබුණා, ධන ධාන්‍ය තිබුණා, හැම දෙයක්ම තිබුණා. හැබැයි අවසානයේ මරණ මොහොතට ආපුවම ඒ මිනිස්යාට සිද්ධ වෙනවා, සියලුම දේවල් තමා ගොඩ ගහගත්ත, රැස් කරගත්ත ධන ධාන්‍ය සියලුම දේවල් තියලා අතහැරලා යන්න. අපි මේ ලෝකේ එකතු කරගත්ත කිසි දෙයක්, අපට මේ ලෝකේ හමු වුණු හම්බ වෙච්ච කිසි දෙයක් අපි අරන් යන්නේ නැහැ මේ ලෝකෙන් යනකොට. හැම දෙයක්ම අපි දාලා යනවා. අපි ගෙනියනවා නම් ගෙනියන්නේ එක දෙයයි. අපි අනිත් අයට දුන්නු යමක් තියනවා නම්, හොඳ හිතින් යමක් දුන්නා නම්, ඒක හොඳ වචනයක් වෙන්න පුළුවන්, වචනයකින් අනිත් අයට සංග්‍රහ කළා නම්, ඒක වතුර වීදුරුවක් වෙන්න පුළුවන් හොඳ හිතින් දුන්නා නම්, කාට හරි දුන්නු යමක් තියනවා නම් ඒක අපි අරන් යනවා. අනික් සියලුම දේවල් අපි දාලා යනවා. එනිසා ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරන්න උත්සාහ කරනවා, වස්තුවට වඩා ජීවිතය කොච්චර වටිනවද, වස්තුවට ධනයට වඩා හොඳ හිත කොච්චර වටිනවද, මිල මුදලට වඩා සහෝදරකම කොච්චර වටිනවද. ඒකයි අද පළවන කියවීම අපට පෙන්නුම් කරන්නේ. ස්වාමීන් වහන්සේ ඉපදෙන්නට වසර 250කට විතර පෙර ලිව්ව මේ ධර්මදේශකයාගේ පොතෙන් අපට පෙන්නුම් කර දෙනවා, සියල්ල නිස්සාරය, සියල්ල නිස්සාරය, හැම දෙයක්ම නිස්සාරය. ඇති වෙනවා, නැති වෙනවා, ලැබෙනවා, අහිමි වෙනවා. එනිසා අවසානයේ බලන් ගියාම හැම දෙයක්ම නිස්සාරයි. මනුෂ්‍ය ජීවිතය එක්කලා සංසන්දනය කරලා බලනකොට අද නියමිත පිළිසරු ගියේ කියනවා, මිනිසා දූවිල්ලට සමානයි. ඇති වෙනවා, නැති වෙනවා, පහළ වෙනවා, පහ වෙනවා, හැම දෙයක්ම. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ ලෞකික දේවල් නෙමෙයි, ඒවට වඩා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ ස්වර්ගීය සම්පත් කියලා පාලුතුමා කොළොස්සි වරුන්ට ලියන ලද දෙවන කියවීමෙන් අපට පහදා දෙනවා. අපි දන්නවා වස්තුව, මුදල්, ධන ධාන්‍ය, යාන වාහන, මේ හැම දෙයක්ම මනස ජීවිතයට අවශ්‍යයි. නමුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කර දෙන උත්සාහ කරනවා, ඒවා අවශ්‍ය වුණාට ඒවා ඒ වගේම භයානකයි. පාපයට මුල මේ වස්තු තණ්හාව, දේපල තණ්හාව වෙන්නට පිළිවන්. ඒවා සමහර වෙලාවට අපව ආඩම්බර, අහංකාර කරවනවා. අපට උඩඟු අරන් එනවා තණ්හාව ජීවිතයට ආපුවම. යක්ෂයත් විනාශ වුණේ, යක්ෂයා බවට හැරුණේ අහංකාරකම නිසයි. සමහර වෙලාවට අසල් වැසියාගේ අවශ්‍යතාවයන් වලට පවා අපව අන්ධ කරනවා. දෙවියන් වහන්සේ වෙනුවට විකල්පයක් හැටියට, බොරු දෙවි කෙනෙක් හැටියට වන්දනා මාන කරන්න වස්තුව ඉදිරිපත් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ කෙරෙහි යැපෙනව වෙනුවට දෙවියන් වහන්සේ කෙරෙහි අවිශ්වාස කරලා වස්තුවට, ධනයට, දේපලවලට, මිලමුදලට, තාන්නමාන්න වලට වන්දනා කරන මිනිසුන් අප අතර නැත්තේ නොවේ. අපට හමු වෙනවා වස්තුව, ධනය, බලය, මේ වගේ දේවල් මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය වෙන්නට පිළිවන්. එහෙත් ජීවිතය ඊට වඩා වටිනවා. මේ කිසි දෙයකට වඩා ජීවිතය වටිනවා. වස්තුව කොච්චර තිබුණත්, වස්තුව නිසා දෙවියන් වහන්සේව අමතක වෙනවා නම් ඒ වස්තුවෙන් ඇති ඵලය කුමක්ද? ධනය නිසා අපි අහංකාර වෙනවා නම්, උඩඟු වෙනවා නම්, අසරණයාව අමතක කරනවා නම්, අපි ලෝභ වෙනවා නම්, මසුරු වෙනවා නම්, පවුල් ජීවිතය විනාශ වෙනවා නම්, සහෝදරකම් නැති වෙනවා නම් ඒ සල්ලි වලින් ඇති වැඩේ මොකද්ද? ඒ දේපළ වලින් ඇති වැඩේ මොකද්ද? ඒ වස්තුවෙන් ඇති වැඩේ මොකද්ද? අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට සල්ලි හම්බ කරගන්න කියලා සේසතම උගස් තියලා විගුණලා පිටරට යන පවුල් තාත්තලා අම්මලා අවසානයේ සල්ලි ගොඩක් එක්කලා අන්ධකාර ජීවිතවලට ඇතුළු වෙනවා. පවුල් අවුල් වෙලා දරුවෝ මහමග එහෙව ක්‍රමයකට සල්ලි හම්බ කරලා මොකන්ද ඇති ඵලේ? එවැනි වස්තුවක ඇති වටිනාකමක් තියෙනවද? එනිසා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අප මතක තියාගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අප සතු සෑම දෙයක්ම තියෙනවා නම් අපි හරියට මහන්සියෙන් නම් එක හම්බ කළේ ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේගෙන් අපට ලැබුණු තෑගි. දෙවියන් වහන්සේ අපට දුන්න දේවල් අපේ දේවල් නෙමේ. කිසි දෙයක් අපේ නෑ. පාපය තමයි අපේ. අනෙක් හැම දෙයක්ම සාධාරණ ලෙස අපි ලබා ගත්තා නම් හම්බ කළා නම් ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේ අපට දෙන තෑගි. ඒ කියන්නේ උන්වහන්සේ අපට දුන්න තෑගි වෙනුවෙන් අපි ගණන් දෙන්නට ඕනේ අපගේ අවසාන මොහොතේ. වග උත්තර බඳින්නට ඕනේ අපේ මරණ මොහොතේ. අවසාන මොහොතේ අපින් අහන ප්‍රශ්න දෙකක් තියෙනවා වස්තුව සම්බන්ධව. ධනය සම්බන්ධව, දේපල සම්බන්ධව. එක ප්‍රශ්නයක් තමයි අපිට කොහොමද ඒවා ලැබුණේ? අපි කොහොමද ඒවා ලබා ගත්තේ? වස්තු සම්පත්, දේපල, ධනය අපි කොහොමද ලබා ගත්තේ? සාධාරණවද? දුක මාන්සියෙන්ද අපි ලබා ගත්තේ? එහෙම නැත්නම් අසාධාරණයි, බොරුවෙන්, වංචාවෙන්, පාපයෙන් ඒවා ලබා ගත්තේ? අපි කොහොමද ඒවා ලබා ගත්තේ? පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි අපි ඒවා භාවිතා කළේ කොහොමද? ප්‍රයෝජනෙට ගත්තේ කොහොමද? සුඛ විහරණයටද ප්‍රයෝජනෙට ගත්තේ? තමන්ගේ සපත වෙනුවෙන් විතරද ප්‍රයෝජනෙට ගත්තේ? එහෙම නැත්නම් අපි අපිට ලැබුණු දේවල් දෙවියන් වහන්සේ අපට දුන්නු දේවල් උපයෝග කරගෙන නැති බැරි අයට අනුකම්පාව, දයාව දක්වුවා. දෙවියන් වහන්සේ මේ ලබා දුන්නු දේවල් හරහා අපට ආදරය දක්වනවා වගේ අපි මේවා බෙදාගෙන පුළුවන් හැටියට, පුළුවන් හැටියට දෙවියන් වහන්සේගේ ආදරය අනෙක් පැයට පෙන්නුම් කළාද? මේ ප්‍රශ්න දෙකට උත්තර සපයන්නට පිළිවන්නම් ප්‍රියදර සහෝදර සහෝදරයනි, අපි වාසනාවන්තයි. ඒ නිසා අපි ඉල්ලමු ස්වාමීන් වහන්සේගෙන් අපට ස්වාමිනී වස්තුව ධනය මොනවා ලැබුණත් අවසානයේ හොඳ යහපත් චරිතයක් වහන්සේ ඉදිරි සුද්ධවන්ත ජීවිතයක් ළඟා කරගන්නට බැරි නම් ඒ වලින් වැඩක් නෑ. ඒ බව අවබෝධ කරගෙන ජීවත් වෙන්නට ලෝභ නොවී, මසුරු නොවී, තණ්හාවෙන් ඉවත් වෙලා බෙදා ගැනීමේ ජීවිතයක්, ආදර්ශී සමාවදීනි අනුකම්පාවේ ජීවිතයක් ගත කරන්නට වරම් දෙන්නට කියලා අභියඥා කරමු. එදාගේ පුත්‍රයාගේ ප්‍රතිසාන්තුගේ නාමයෙන් ආමෙන්.
කාබිනුයින සීසී ಸಿಹಿವಿ.